You're with SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අපි එහෙමනම් දැන් ශ්‍රී ලංකාවත් එක්ක සම්බන්ධ වෙන්න සූදානම්. ඔබ දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ දේවස්ථාන තුනක සහ ප්‍රධාන පෙළේ හෝටල් තුනකත් එවැගේම තවත් ස්ථාන දෙකකත් සිදුවුණු මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ඇති වෙලා තියෙන ඛේදනීය තත්වය. අපිට මේ වෙනකොට වාර්තා වෙනවා ඊයේ දවස තුලදී අත්අඩංගුවට ගැනීම කිහිපයක්, විශේෂයෙන්ම සැකකරුවන් සම්බන්ධව වන අත්අඩංගුවට ගැනීම කිහිපයක් සහ විදේශිකයන්ගේ මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් ඇතුළු තවත් තොරතුරු. ඒ නිසා මගේ ආරාධනාව යොමු වෙනවා AFP ප්‍රවෘත්තිජාලයේ, ප්‍රංශ ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධවේදී අමල් ජයසිංහ මහතාට මේ සම්බන්ධව තොරතුරු අපිට වාර්තාකරණය සිදු කරන්න කියලා. අමල්, දැන් මේ වෙනකොට ලංකාවේ අපිට අලුතින්ම දැනගන්නට තියෙන අලුත්ම වාතාවරණය මොකක්ද?
දිල්රුක්ෂි, දැනට තියෙන ප්‍රධානම දේ තමයි රජයේ විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ හදිසි නීතියේ රෙගුලාසි අනුව ත්‍රිවිධ හමුදාවට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ඒ බලතල ලබා දීලා තියෙනවා. ඒ එක්කම අත්අඩංගුවට පත්වන සැකකරුවන් දීර්ඝ කාලයක් අත්අඩංගුවේ තබා ගැනීමටත්, ඒ කියන්නේ සාමාන්‍ය නීතිය යටතේ සැකකරුවෙකු පැය 48ක කාලයක් පමණ රඳවා ගන්න පුළුවන්. නමුත් හදිසි නීතිය යටතේ මාස 3ක් දක්වා කාලයක් සැකකරුවන් රඳවා ගැනීමට ඒ අවශ්‍ය රෙගුලාසි පනවලා තියෙනවා. ඒ එක්කම මේ වෙනකොට ඒ මියගිය විදේශිකයන්ගේ සංඛ්‍යාව 45ක් වෙනවයි කියලා විදේශ අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අතරතුරේම අත්අඩංගුවට ගත්ත පිරිසත්, මුලින්ම තිබුණේ 13 දෙනෙක් අත්අඩංගුවට අරන් තිබුණා, දැන් ඒ සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. මීට අමතරව කොළඹ නගරයේ විශේෂයෙන්ම ජම්පටා වීදියේ රථවාහනයක තිබුණයි කියලා සැක කරන බෝම්බයක් සොයාගෙන ඒ බෝම්බය නිෂ්ක්‍රිය කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය පියවර අරගෙන තියෙනවා. ඊට අමතරව තව ස්ථාන කිහිපයක බෝම්බ තියෙනවයි කියලා තොරතුරු ලැබිලා ඒ ස්ථාන පරීක්ෂා කිරීමේදී පසුව සොයාගෙන තියෙනවා මේවා බෝම්බ නෙමෙයි කියලා. නමුත් ඒ බෝම්බ පිළිබඳ සමහර කිහිප තැනක බෝම්බ තියෙන බවට බිය ඇති වෙලා ඒ වෙන සෝදිසි කිරීමටත් හමුදා අංශ යොදවන්න සිද්ධ වෙලා තිබුණා.
ඔව්, දැන් අර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමය පිළිබඳව කතාබහ කරද්දී අපිට වාර්තා වෙනවා මේ ප්‍රහාර මාලාවේ මහා මළකරු විදිහට ක්‍රියා කරපු පුද්ගලයා පිළිබඳව කරුණු අනාවරණය කරගෙන තියෙනවා කියලා. මොනවද ඒ?
ඔව්, මෙතන දිල්රුක්ෂි, ඇත්තටම මේ ප්‍රහාරය සම්බන්ධයෙන් අප්‍රේල් 11 වෙනිදා ලැබිච්ච ඒ බුද්ධි තොරතුරු, විශේෂයෙන්ම පොලිස්පතිවරයා විසින්ම තමන්ගේ උසස් නිලධාරීන්ට ලබා දුන්නු බුද්ධි තොරතුරක සඳහන් වුණා මේ ප්‍රහාරය සැලසුම් කරන්නේ තව්කීක් ජමාත් කියන සංවිධානයේ ප්‍රධානියා වන සහරාන් හෂීම්, එහෙම නැත්නම් මොහමඩ් කාසීම් මොහමඩ් කියන පුද්ගලයාය. ඔහු මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ඒවා දියත් කිරීමට සූදානම් වෙනවා කියලා ඒ බුද්ධි තොරතුරු වල සඳහන් ලා තිබුණා. දැනට සොයාගෙන තියෙන කරුණු අනුව ශැංග්‍රිලා හෝටලේ කරපු ඒ මරාගෙන මැරෙන ප්‍රහාරය මේ පුද්ගලයා විසින් කළයි කියන හඳුනාගෙන තියෙනවා. ඔහුගේ ඡායාරූප පෙන්වීම තුළින් ඔහු තාවකාලිකව නවාතැන් ගත්ත ස්ථානයේ අයිතිකරුට මේ ඔහුගේ ඒ පින්තූර පෙන්වීම තුළින් හඳුනාගත්තයි කියලා. මේ පුද්ගලයා තමයි මේ ප්‍රහාරය ශැංග්‍රිලා හෝටලේ සිදු කළේ. ඔහු තමයි බුද්ධි අංශවලට ලැබිච්ච තොරතුරු අනුව මේ මුළු ප්‍රහාරයේම ඒ සලසුම් කර පුද්ගලයයි කියලා.
ඔව්, දැන් ඊට අමතරව තවත් මේ ආන්දෝලනයට දුර්දෙන කාරණාවක් විදිහට ශ්‍රී ලංකාව තුලත් අපි දන්නවා විදේශ මාධ්‍ය තුලත් විශාල වශයෙන් කතාබහට ලක්වමින් තියෙන මේ තොරතුරු බුද්ධි අංශ වෙත ලැබුණට ඒවා හරියාකාරයෙන් අදාළ අංශ වෙත යොමු නොවීමේ කාරණාව පිළිබඳවයි. එක්තරා තැනකට මේක ඇවිල් ඇතනින් එහාට මේක ගිහිල්ලා නැහැ. මේක ටිකක් ආන්දෝලනාත්මක කාරණයක් විදිහට ලංකාව තුළ කතා වෙනවා අපි දැක්ක ඊයේ දවස තුළදී. විශේෂයෙන්ම යුද හමුදාපතිවරයා සඳහන් කිරීමක් කරලා තිබුණා මේක ශ්‍රී ලංකා පොලිසියත් හමුදාවත් ඒකාබද්ධ වෙලා සිදු කරේ නැහැ, බුද්ධි අංශ පොලිසිය සහ හමුදාව අතර ඒකාත්මික භාවයක් නොතිබුණාය කියන කාරණාව. මේක ටිකක් අභ්‍යන්තරයට ගියොතින් මොන වගේ කරුණුද මේ හමුදාව පොලිසිය සහ බුද්ධි අංශ පැත්තෙන් වාර්තා වන්නේ?
ඔව්, අතරම දෙලුක්ෂි, ලොකු විවේචනයක් දැන් එල්ල වෙන්නේ මේ පොලිස් ප්‍රතිවරයා විසින් ලබා දුන්නු මේ බුද්ධි වාර්තාව අමාත්‍ය ආරක්ෂක කොට්ටාසේ නිලධාරීන්ට මේක ලබා දීලා තියෙනවා. ඒ වගේ අනෙකුත් ප්‍රභූවරුන්ට මේක සාමාන්‍ය ලිපියක් වගේ ඒ අනෙකුත් ලිපි ලබා දෙන ආකාරයටම යවලා තියෙනවා. පොලිස් ප්‍රතිවරයා මේ බුද්ධි තොරතුරු තමන්ගේ නිලධාරීන් ලබා දෙන අවස්ථාවේදී ඒ තොරතුරු අනුව ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව කිසිම සදහනක් නොකරයි කියන චෝදනාව තමයි පොලිස්පතිවරයාට විරුද්ධව මේ වෙනකොට එල්ල වෙන්නේ. බුද්ධි තොරතුරු ලැබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමට, එහෙම නැත්නම් ඒ අනුව ක්‍රියා කරමින් ආරක්ෂක සැලැස්මක් හරියාකාරයෙන් සැලසුම් කළේ නැහැ කියන චෝදනාව දැන් පොලිසියට එල්ල වෙලා තියෙනවා. හමුදාවට අවශ්‍ය වෙලා තිබුණ ඒ නීතිමය පැත්තෙන් අවශ්‍ය වෙලා තිබුණු ඉඩකඩ දැන් හදිසි නීතිය ප්‍රකාශ කිරීමත් එක්කලා ලබා දීලා තියෙනවා. නමුත් ඔබ මුලින් කිව්වා වගේ තොර බුද්ධි තොරතුරු ලැබුණත් ඒ අනුව කටයුතු කරමින් ආරක්ෂාව තර කිරීමට හෝ මේ මෙවැනි ප්‍රහාරයක් සිදුවෙනවා නම් එය වැළැක්වීමට කිසිදු පියවරක් නොගත් බව තමයි දැනට අනාවරණය කරගෙන තියෙන්නේ.
ඔව්, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් රජයකට තියෙන වගකීම පිළිබඳව මෙහිදී අපි සැලකිල්ලට ගන්නට ඕනේ. ඇත්තටම මේ සිදුවීම් පිළිබඳව කතා බහ කරද්දී රජයේ ආරක්ෂක අංශ හෝ අමාත්‍ය ආරක්ෂක අංශ පමණක් නෙවෙයි මහජන ආරක්ෂාව හා සම්බන්ධ වන අංශ වෙතත් මේවා යොමු කළා. මේ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම කාටද තනිකරම පැවරෙන්නේ කියන කතාව ඇත්තටම අවධානයට ලක් කළ යුතු කාරණාවක්. දැන් තවත් කාරණාවක් පිළිබඳව අවධානයට ලක් වෙන පොලිස්පතිවරයාගේ මේ ක්‍රියාදාමය හරහා ඔහුගේ මේ සේවය තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් ඒ පිළිබඳවත් දේශපාලන අංශ තුල විශේෂිත කතාබහක් තියෙනවා නේද අමල්?
ඔව් දිරුක්ෂි, පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයාට විරුද්ධව බොහොම ලොකු විරෝධතාවයක් දැන් මතුවෙමින් තියෙනවා රජයේ ජම් කොටස්වලත්, ඒ වගේම ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනොත්. මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා තියෙනවා පොලිස්පතිවරයා ඉවත් කරන්නටයි කියලා, මේකේ වගකීම ඔහු බාර ගන්නට ඕනේ කියලා. ඒ එක්කම රජයේ සමහර අමාත්‍යවරුනුත් පෞද්ගලික මට්ටමෙත් නිල නොවන විදිහටත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු කළා තියෙනවා. ඔහු මේ ප්‍රහාර වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඔහුට ඒ වගකීම පවරනවයි කියලා, ඒ අනුව ඔහු ඉවත් කරන්නට ඕනේ කියලා. ඉතින් ඒ පිළිබඳව කතිකාවක් විශේෂයෙන්ම අද දින පැවැත්වීමට තියෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදීත් ඒකම ආරක්ෂක මණ්ඩලයේ ඉදිරිදී සාකච්ඡා වන්නට ඉඩ ඇති බව ඇඟි පළ වෙනවා. මොකද මේක විපක්ෂයෙනුත් ඒකම දැන් රජයේ පාර්ශවයෙනුත් පොලිස්පතිවරයාට සම්බන්ධයෙන් ලොයකුත් විශාල වශයෙන් ඒ දෝෂාරෝපණය එල්ල වෙන නිසා.
අමල්, දැන් 19 වෙනි සංශෝධනයට අනුව පොලිස්පතිවරයා ඉවත් කළ හැක්කේ එක්කෝ පාර්ලිමේන්තුවේ 3-2 වැඩි බහුතරයක් සම්මත කරගෙන ඔහුගේ සේවය අත්හිටුවීමට ක්‍රියා කරලීම තුළින්, එසේ නොමැතිව මේ අතනොමතිකව කලින් තිබුණ ආකාරයට ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ අභිමතය පරිදි ඔහු ඉවත් කරන්න බැහැ. දැන් අද කැබිනට් මණ්ඩලය තුළ මේක සාකච්ඡා වෙලා කිසියම් ආකාරයකින් එකඟතාවයකට ආවොතින් මේක පාර්ලිමේන්තුවට ගේන්න සිද්ධ වෙනව නේද?
ඔව්, එතන දිනුක්ෂි, දැන් පාර්ලිමේන්තුවට ගේන සිද්ධ වෙනවා කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් තුලින් පමණයි පොලිස්පතිවරය ඉවත් කරන්නට පුළුවන්. නමුත් පොලිස්පතිවරය අස්වීමට බාධාවක් නැහැ. ඉතින් හුඟක් ඔහු අවස්ථාවලදී මෙවැනි කටයුතු වලදී බලාපොරොත්තු වෙන්නේ ඔහුට අයින් වෙන්න කියන ඒ ඉල්ලීම දේශපාලන අධිකාරියෙන් කරලා පසුව ඔහු ඒ අනුව ක්‍රියාත්මක කරයි කියන විශ්වාසය. ඉතින් මෙතනදී පොලිස්පතිවරයාගෙන් අපිට එහෙම ප්‍රතිචාරයක් දැනට ලැබිලා නැහැ. නමුත් වරද පැටවීමේ සම්බන්ධයෙන් තමයි මේ වෙනකොට මේ කතාව කතිකාව ඇති වෙලා තියෙන්නේ. බොහෝ වෙලාවට මෙතනදී අවශ්‍යතාවයක් තියෙනවා දැන් ඉදිරි කටයුතු සිදු කිරීමත්, ඒ වගේම මේ පරීක්ෂණ හරියාකාරට ඉදිරි කිරීමත් අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මේ ඇතිවෙච්ච බෝම්බ වලට අමතරව තවත් මේ විදිහට ප්‍රහාර එල්ල කිරීමට පිරිස සූදානම් කරලා තිබුණාද කියන ප්‍රශ්නය මතුවලා තියෙනවා. ඒ එක්කම තවත් සමහර දේවස්ථාන වලට යවපු මරාගෙන මැරෙන ප්‍රහාරකරුවන් අවසාන මොහොතේදී ඒ ප්‍රහාරය දියත් කරන්නේ නැතිව පලා ගිය බවටත් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. යටත් පිරිසෙන් එක ස්ථානයකවත් එවැනි දෙයක් සිද්ධ වුණයි කියන ඒ ආරංචි දැන් ලැබිලා තියෙනවා. ඉතින් ඒ අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ සැලසුමටම අදාළව තවත් ප්‍රහාර සැලසුම් තිබුණා නම් මේ සැලසුමේ කොටසක් හැටියට ඒව වැළැක්වීමේ අභියෝගයත් පොලිසියටත් ඒ වගේම ආරක්ෂක අංශවලටත් දැන් පැවරලා තියෙනවා.
අමල්, අපි ඔබට ස්තුතිවන්ත විය යුතුයි. මොකද අපි ඊයේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමේදී මේ සම්බන්ධව සාකච්ඡා කරද්දී ඔබ අපත් සමග සිදු කරපු ඒ විස්තර විචාරයේදී පළමු වතාවට හෙළිදරව් කරනු ලැබුවා මේ සිදුවීම පසුපස තව්ෆික් ජමාත් කියන මේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම සිටින බවට. ඊට පස්සේ අපි ඊයේ රාත්‍රියේදී තමයි ශ්‍රී ලංකාවේ මාධ්‍යවලින් මේක ප්‍රසිද්ධියේ හෙළිදරව් කරනවා දුටුවේ. ඉතින් SBS සිංහල වැඩසටහන පළමුවෙන්ම මේ තොරතුරු අනාවරණය කර සිටියා මාධ්‍යයක් විදිහට ඔබට, අමල් ඔබටත් එහි ස්තුතිය හිමි විය යුතුයි. දැන් මේ තව්ෆික් ජමාත් කියන සංවිධානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් හෝ උන් මර්ධනය කිරීම සම්බන්ධයෙන් හෝ යම් කිසි සාකච්ඡාවක් වෙලා තියෙනවද? මොකද අපි දැක්ක ඊයේ ජනාධිපතිවරයා ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම පවත්වනවා ඊයේ දවස තුලදී.
මම හිතන්නේ දිරුලක්ෂි, තව්ෆික් ජමාත් කියන සංවිධානය පිළිබඳ අලුතක්සේරුවක් තමයි ආරක්ෂක අංශවලින් තියනට ඇත්තේ. මොකද ඔවුන් ප්‍රධාන වශයෙන්ම මේ ආන්දෝලනාත්මක විදිහට පැමිණෙන්නේ ගිය වසරේ ඒ මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවලට කරපු ඒ හානියත් එක්කලා. ඒ ඇරෙන්නට ඔවුන් විසින් මහපරිමාණයේ ප්‍රහාර දියත් කරපු බවක් හෝ එවැනි ප්‍රහාරවලට ඔවුන් සම්බන්ධ බවට මෙත කලින් අවස්ථාවල ඒ විදිහට වාර්තාවල නොතිබිච්ච නිසා දැනට මේ වෙනකොට මේ තවුෆික් ජමාත් සංවිධානයට විරුද්ධව තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් අනෙකුත් ප්‍රධාන ධාරාවේ මුස්ලිම් සම්භවයක් ඇති සංවිධාන වලින් දැන් ලොකු ඉල්ලීමක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජමායිත් උලමා කියන එහෙම නැත්නම් මුස්ලිම් පූජකවරුන්ගේ සංවිධානය මේ වෙනකොට ඇත්තම රජයෙන් ඉල්ලීමකුත් කරලා තියෙනවා. මේ තවුෆික් ජමාත් වාගේ අන්තවාදී සංවිධාන ඒවා තහනම් කරලා ඒවට විරුද්ධව කටයුතු කරන්නටයි කියලා ඒවා වල සමාජිකයන්ට විරුද්ධව බොහොම දැඩි ලෙස නීති ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීමත් මේ වෙනකොට කරලා තියෙනවා.
දැන් ගමල් මෙතනදී තවත් විශේෂිත අංශයක් කරේ මගේ අවධානය යොමු වෙනවා. මොකද දැන් මේ සිදුවීම සිදුවෙනකොට ත්‍රිවිධ හමුදාවේ නායකයා සේනාධිනායකයා විදිහට ජනාධිපතිවරයා රටේ හිටියේ නැහැ. එතකොට ඔහු පොලිසිය බාර කැබිනට් අමාත්‍යවරයාද වෙනවා මේ වෙනකොට. එතකොට මේ ඔහු කියන්නේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා යම්කිසි තමන්ගේ කාර්යභාරයේ පැවරීමක් සිදු කළත් නෑ රටින් පිට වෙනකොට. එතනදී මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂා කරන්න නැතුව ඇති මෙවැනි වූ ඛේදවාචකයක් සිද්ධ වෙයි කියලා. නමුත් එලෙස කිසිම වගකීමක් බාර දෙන්නේ නැතුව යන්න පුළුවන් ද කියන ප්‍රශ්නෙත් මේ වෙනකොට මං හිතන්නේ කාගේ අවධානය යොමු වෙමින් තියෙන කතාවක්. දැන් එහෙම බැලුවාම මම මේ වගවීම පිළිබඳව යම් කිසි වූ අවධානයක් සාකච්ඡාවක් තියෙනවද කැබිනට් මණ්ඩලය තුළ හෝ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ?
මෙතන අතරම දෙදොක්ෂි ජනාධිපතිවරයාත් ඒ වගේම අග්‍රාමාත්‍යවරයාත් අතර තියෙන විරසකේ නිසා ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ ඇතිවෙච්ච අර්බුදයෙන් පස්සේ අග්‍රාමාත්‍යවරයා කිසිම ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකට සහභාගී නොවෙච්ච බව වාර්තා වෙලා තියෙනවා. එතකොට රජයේ ඉහළම ස්ථානයේ නිසි ආකාරයෙන් ඒ සම්බන්ධීකරණයක් සිද්ධ වෙන්නේ නැත්නම් විශේෂයෙන්ම ජනාධිපතිවරයා රටෙන් පිට වෙලා ඉන්න අවස්ථාවකදී ඒ සේනාධිනායකයාගේ වැඩබැලීමට කෙනෙකුට පවරපු නැති අවස්ථාවක ඉතාමත්ම ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙච්ච බවයි පේන්නේ. අපි දන්නවා ජනාධිපතිවරයා නැවත ලංකාවට පැමිණෙනට කලින් අග්‍රාමාත්‍යවරයා ඇත්තටම ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවලා ඒ අදාළ බලධාරීන් සමග මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරපු බවට වාර්තා වෙනවා. ඒ අවස්ථාවේදීත් ඇත්තටම අග්‍රාමාත්‍යවරයාට ඒ බලතල ඇත්තටම පවරා තිබුණද නැද්ද කියන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා.
අද දවසේ ශ්‍රී ලංකාවට තවත් විශේෂිත දවසක් බවට පත් වෙනවා. මේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව මේ මියගිය ආවලුන් සිහිපත් කිරීම වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කළ තියෙනවා වගේ අපට දැනගන්නට ලැබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාවේ තියෙන සූදානම සහ ජනතාවගේ සංවේදීත්වය කොහොමද?
දිරුක්ෂි, මේ වෙනකොට රජය ප්‍රකාශයට පත් කරා අද දින, කියන්නේ 23 වෙනිදා ජාතික ශෝක දිනයක් හැටියට සමරනවයි කියලා. මෙතනදී විශේෂ දෙයක් තමයි උදේ 8:30 ඉඳලා 8:33 දක්වා කාලය රට පුරාම නිශ්ශබ්දතාවයක් ඇති කරන්නට ඔවුන් තීන්දුව කළා තියෙනවා. මේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයටපත් වූ අය සැමරීම සඳහා මේ විදිහට විනාඩි 3ක නිශ්ශබ්දතාවයක් රට පුරාම පවත්වන්නටත් 23 වෙනිදා, කියන්නේ අද දින ජාතික ශෝක දිනයක් හැටියට සමරන්නට මේ වෙනකොට රජය ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙනවා. මේ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳ නිවේදනයක් ඊයේ හවස වෙනකොට ප්‍රකාශයට පත් කළා.
එමනම් මමල් අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ මේ වෙනකොට තියෙන වාතාවරණය පිළිබඳව පැහැදිලි කිරීමට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි. ආයුබෝවන්. අපි නැවත වතාවක හමු වෙමු අලුත්ම තොරතුරු සමගින්.
ආයුබෝවන් දිරුක්ෂ.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධවන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.